බං කියලා ටෙක් කතා 99 වැඩසටහනට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග.
මම තෙලිනු.
මම දීපිකා.
ඔව්. තව එකයිනේ.
ඔව්. 100ට යන බර පොල් ගන්නවා තාම.
ඔව්. තව දෙකක් ගිය ගමන් ඩීප්ස් කේ ටයිප් කරන්න යන නැතුණාට පස්සේ මේ ඔක්කොම ටික වගේ හරි. විභාග ඉවරනානේ. ගිය සතියේ නම් කට්ටියාගේ තද තිල්න.
ඉවරයි.
ඔව්.
කොහොමද විභාගය?
පාස්ලු.
ඉවරටම ඉවරයි. විභාගය හොඳයි. ඩිග්‍රී එකත් ඉවරයි. සන්තෝෂෙන් ඉන්නවා.
ඔව්. සන්තෝෂ වෙන්නත් බැරි හැබැයි කාලයක් මේක නන්නේ නේද? ඉතින් හැමෝම දන්නේ නැති ඉතින් අපි කියන්න දෙයක් නැහැ. මම හිතන්නේ මේ දැස රේඩියෝ වල ටීවී වල හැමතැනම කතා වෙන්නේ මේක තමයි. ස්ටීව් ජොබ්ස් අපි අතරින් සමු ගත්තා.
හැමෝටම කනකට දායකාරංචි.
ඔව්. හැමෝටම කියන්නේ Google පවා ඒගොල්ලන් ස්ටේටස් එකේ දාලා තිබ්බා මේ ස්ටේටස් එක කිව්වට ඇත්තටම අර කම්පැනි නම දාන තැනට ඒගොල්ලෝ දාලා තිබ්බේ ස්ටීව් ජොබ්ස් කියලා. දැක්කද නැතිලන?
ඔව්.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර වෙබ්සයිට් එකකට දාන්නේ කොපි මේ Google 1995 ඉඳන් 2000 වගේ කියලා.
ඔව්.
දාලා තිබ්බේ ස්ටීව් ජොබ්ස් කියලා තමයි දාලා 64 නේ.
ඔව්.
64 2011
කියලා දාලා තිබ්බා.
දාලා තිබ්බා මේ ඊට පස්සේ ඉතින් Apple site එකේ පොඩි පිටුවක් පිටින්ම දාලා තිබ්බා. මං හිතන්නේ මේ ස්ටීව් ජොබ්ස් හිටියේ නැත්නම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා. මොකද මේ
අපි පාවිච්චි කරන කම්පියුටරේ ඉඳන්ම මං හිතන්නේ සෑහෙන බලපෑමක් තිබ්බා ස්ටීව් ජොබ්ස් කෙනේ.
ඔව්. හරියට ගත්තොත් එහෙම ඉස්සලම් පර්සනල් කම්පියුටර් එක හදලා විකුණලා ඒගොල්ලෝ Apple මේ 1 නේද ඒක කම්පියුටර් එක
Apple 2
කියන්නේ. Apple 2 නේ.
ඔව්.
128 memory එකක් 128K memory එකක් නේ.
ඔව්.
දාලා තමයි කම්පියුටර් එක හැදුවේ. ඉතින් iPhone එක ඇත්තනම ස්ටීව් ජොබ්ස් කර මම හිතන්නේ හැමෝම දන්න දෙයක් ස්ටීව් ජොබ්ස් Apple කට්ටිය අයිම කරා.
ඔව්.
මොකද Apple ඇත්තනම හැදුවේ ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියක් දෙන්න එකව වෙලා මේ ගැරේජ් එකේ හදපු කම්පැනියක් ඉතින් කම්පියුටර් හදලා විකුණලා.
ඔව්. එයාට තමයි කියන්නේ මුලින්ම අදහස ආවේ මේ පර්සනල් කම්පියුටර් එකක් කියන්නේ මිනිසුන් සෑහෙන පාවිච්චි කරන්න ගන්න දෙයක් කියලා. මේක විකුණන්න පුළුවන් අයිටම් එකක් කියලා. ඒකට ක්‍රියාත්මක වුණේ ස්ටීව් ජොබ්ස් නේද?
ඔව්. ඉතින් කොහොම හරි ස්ටීව් ජොබ්ස් අවුරුදු ගාණක් Apple වලින් අයින් ගලා ඉඳලා එයා තමයි මම හිතන්නේ ලෝකයේ දැනට සක්සස් වුණ animation studio එක ආරම්භ කරේ.
ඔව්.
Plexa. ඒ කියන්නේ Toy Story 1 වලින් තමයි Disney මොකද Plexa ගත්තා.
ඔව්.
Toy Story 1 තමයි ඒගොල්ලෝ හදපු පළවෙනි computer animated movie එක තනිකර. ඒකෙන් පස්සේ ඉතින් ඊට පස්සේ ආයේ ස්ටීව් ජොබ්ස් මාරුණා Apple board එකට ඇවිල්ලා CEO හැටියට මේ වෙනකම් වැඩ කරා. මම හිතන්නේ මේ අවුරුද්ද වෙනකම්. ඊපස්සේ ආ board advisor කෙනෙක් හැටියට මාරු වෙලා CEO
කම. කාස් හැමත් පික්සා ගේ නේද?
කාස් පික්සා.
රටරුලි.
ඔව්. ගොඩක්
find in Nemo.
ඔව්. දැන් ඉතින් මොකක් හරි animated එකක් ආවොත් එහෙම කවුද ඇත්තනම් ගෝ Disney ලගේ එක Plexa. Plexa අඳුරගන්න ලේසිම එක තමයි ඒගොල්ලෝ තමයි අර මේ ලාම්පුවක් ඇවිදගෙන යන
ඇවිල්ලා තලන එකනේ.
ඔව් තලන එක තියෙන්නේ Plexa ල තමයි. ඉතින් කොහොම වුණත් ස්ටීව් ජොබ්ස් ඔය අතර මේ බුද්ධාගම අදහන කෙනෙක්. ඒ කියන්නේ අපි අදහන තේරවාද බුද්ධාගම නෙමෙයි හැබැයි සෙන් බුද්දිසම් කියන එක. ඉතින් මම හිතන්නේ iPhone එක හින්දා තමයි මම හිතන්නේ මේ ඇත්තටම මේ ස්මාර්ට් ෆෝන් කියන කල්චර් එකක් ඇදිලා ආවේ නේද?
ඔව් ඒ දවස්වල ගාලින්ග මේ කවුරුත් හිතුවේ නැහැ මේ ටච් සිස්ටම් එකක් ෆෝන් එකකට මේ දාන්න ඒකට ක්‍රියාත්මක වුණ
නැහැනේ. මෙහෙමයි තියෙන්නේ. ඉස්සර Windows ෆෝන් තිබ්බා අර Windows මොබයිල් කියන එක.
ඔව්.
ඒව ටච් තිබ්බ ඊට කලින් Palm.
ඔව්. ඒ වුණත් user friendly විදිහට මේ මිනිස්සුන්ට සිතද ගන්න විදිහට
ඔව් අතනම මේ ෆෝන් එකක් ලස්සන්ට හැදුවේ ඉතින් ස්ටීව් ජොබ්ස් තමයි ඊටවස් තමයි ඉතින් ඔය Android ඇවිල්ලා එක එක වෙලා මේ මොකද අර මේ සාමාන්‍ය මිනිහෙක් අතරට ස්මාර්ට් ෆෝන් එකක් වගේ එකක් අරන් ගියේ ස්ටීව් ජොබ්ස් තමයි. ඉස්සර Windows මොබයිල් පාවිච්චි කරාම enterprise level කට්ටිය කියන්නේ
email බලන්න අරගෙන
මේක exchange එක connect වෙන්න ඕන නිසා පාවිච්චි කරා මිසක් මේ ෆෝන් එක හොඳ නිසා පාවිච්චි කරප එකක් ඒක නෙමෙයි ඒක. ඉතින් ඒක නිසා ඒක කාටත් පිළිගන්න වෙනවා. ඒ අතරම
ඉතින් ඩිසයිනින් පැත්තෙන් ගත්තොත් එහෙම ඉදිරියෙන්ම හිටිය සමාගම තමයි Apple නේ.
ඔව්.
ප්‍රොඩක්ට් ඩිසයිනින් සම්බන්ධයෙන්. මොකද අනිත් අය ඔක්කොම කොපි කරන්න try කරේ Apple එක.
ඔව්. Hardware quality ඇත්තනම මේ Microsoft එකේ Bill Gates GUI එකක් තියෙනේ. කියන්නේ UI තියෙන OS එකක් හැදුවේ ඇත්තනම Apple කොපි කළා. Mac OS එක කොපි කළා තමයි මේ.
මම හිතන්නේ mouse එක මුලින්
හැදුවෙත් Apple.
ඒකනේ මොකක් හරි company එකකින් ඒ idea එක ගත්තා නේද?
ඔව් Apple තමයි ඉස්සෙල්ලම මේ computer market එකට ඒ වගේ දේවල් ගෙන. ඉතින් කොහොම කොහම හරි මේ Apple සමාගම ඔය අතර ඉතින් ඔය වගේ Steve ට තවත් හිතාමාරු හැදෙන දෙයක් වුණා මේ iPhone 4S එකක් එළියට ආවනේ.
ඔව්.
ඒකටත් හිතර දෙන්නේ නැති මේ මොන ජරාවත්. මං නැති ටිකට මේ අක්කු කරපු අපරාධය කියලා. හැබැයි
ඒක උනේ කාලෙන් ගොඩක්ම මේ 4 එක රිලීස් වෙලා අවුරුද්දකටත් වැඩිය ගියා. හැබැයි iPhone 5 එකක් එන්න ඕන කාලේ තමයි ඒගොල්ලෝ 4S එක රිලීස් කරන්නේ.
උදාහරණයක් ගත්තොත් අපි iPhone එකේ life cycle එක කතා කරත් එම iPhone 1 එක ආවා. ඊට පස්සේ iPhone 3G එක ආවා.
ඔව්.
1 එකෙන් පස්සේ 3G ආවා. 3G එකෙන් ඒගොල්ලෝ ඊට පස්සේ අවුරුද්දක්කටත් අඩු කාලෙක 3GS එක, ඒ කියන්නේ අවුරුද්දක් වගේ යනකොට 3GS එක රිලීස් කරා. ඒකත් ඊට පස්සේ iPhone 4 එක ආවා. හරියටම ඊළඟට iPhone 5 එක ආවෙනේ අර ඉන්න ඕන කාලෙදී. පොඩ්ඩක් කල් ගියා. ඊට පස්සේ මම දැන් ස්ටීව් ජොබ්ස් සනීපන දෝ හිටියා, සික් ලීව් හිටියා, ඔයගේ දේවල් නිසා ගොඩක් ඕක කල් ලැබුණ කියලා දැන් මටත් හිතෙන්නේ. අන්තිමට iPhone 4 එක රිලීස් වුණාට ඒක 4S එකක් හැටියට තමයි රිලීස් වුණේ අලුත්ම iPhone එක.
මොකද hardware වෙනසක් මිසක් මේ පේන වෙනසක්, ඒ කියන්නේ එලියෙන් ඩිසයින් එකේ, ප්‍රොඩක්ට් ඩිසයින් එකේ වෙනසක් නෑ නේද?
කිසිම බයක් නැති iPhone 4 එකක් අරන් කාටරද දීලා කියන්න බලන්න මේක iPhone 4S එකක් කියලා. කාටවත් ඒක නෑ කියලා කියන්න බෑ.
ඇතුළ බලන්න දෝනේ.
ඔව්. iPhone 4S එකක් ගත්තත් ඉතින් කාට හරි කියන්නේ නෑ මේක 4S එකක්, 4 එකක් නෙමෙයි කියලා. ඉතින් ඒ වගේ තමයි.
අතරම ගාලින් හැබැයි මේ කැමරක එහෙම නම් සැහැණ පාවුල් කියලා කියනවා. ප්‍රොසෙසර් එකත් ඉතින් iPad 2 එකේ තියෙන dual core ප්‍රොසෙසර් එක.
අර
ස්ටීව් ජොබ්ස් ඒක නිසා I think gaming වලට හැම මම හිතන්නේ හොඳයි.
ඔව් ස්ටීව් ජොබ්ස් බුද්ධාගමේ ඉඳ අපිට කියන්නේ මේ ඒවම් මේ සුතං කියලා තමයි. මා මේසේ අසන්නලා තියෙන්නේ. මොකද මේ අපි ටෙක් අත මේ 4S එක ගැන අපි ඉතින් කතා ඉවර කරගලිමුකෝ. මේ 4S එකේ තියෙන මේ ඇත්තම කතා කරොත් අර iPad 2 එකේ තියෙන hardware ටික 4S එකට දාලා තියෙනවා. ඒ කියන්නේ dual core processor එකක්, 4 එකේ chipset එක. එතකොට කැමරක 8 megapixel වලට upgrade කරලා තියෙනවා. ලෙන්ස් එකේ පොඩි එකල වෙනස්කමක් කළා. aperture එක 2.8 වලට හදලා පොඩ්ඩක් light වැඩියෙන් ගන්න හදලා තියෙනවා. full HD කියලා කියන්නේ 1080i. හරි පී හරි මතකද දෙකෙන්
1080p.
ඔය දෙකෙන් හොඳම එක තමයි ඔගේ අර Siri මාමාව දාලා තියෙන එක.
ඔව්.
ඔය Siri කියලා කියන්නේ ඉස්සලා ඇත්තටම වෙනම සමාගමක්. මේ ඒක ඉස්සලා app එකක් iPhone store එකේ තිබ්බ ඇත්තටම.
ඔව්.
Siri කරන්නේ මේ අර natural voice, ඒ කියන්නේ identify කරන, ඒ කියන්නේ අපි වාක්‍යයක් කියොත් එම Siri මට මාළු පහ එකක් ගේන්න කියලා. එතකොට Siri, ඒ කියන්නේ iPhone එක detect කළා මෙයාට මාළු පහ එකක් තමයි හොයන්නේ කියලා. එතකොට එයා එයාගේ GPS තියන කල දින GPS එක හරහා ගිහිල්ලා ඊට පස්සේ යවට තියෙන කඩවල, ඒ කඩවල මාළු පහ විකුණන කඩයක් තියෙනද කියලා බලලා කියනවා. අහවල් අහවල් තැන් වල මාළු පන් තියෙනවා කියලා.
ඔව්. කලින් තිබ්බ සිස්ටම් කලින් වොයිස් රෙකග්නිෂන් සිස්ටම් නේ.
ඔව්.
ඒ කියන්නේ අපි අනිවාර්යෙන් ඒ සිස්ටම් එකේ දාලා තියෙන එකක් කියන්න ඕනේ.
ඔව්. ඒ කියන්නේ මේ
අපි පුරුදු කරන්න ඕනේ.
තිලින කියලා මම ප්‍රෝග්‍රෑම් කළා. පස්සේ ආයි තිලින කියලා ඒ විදිහටම කිව්වොත් හරි. හැබැයි හෙම්බ්‍රිස්සා හැදලා හිටියේ sorry.
මේ සිස්ටම් එක වෙනස තියෙන ගොඩක් මේ විදිහට එකම උත්තරේ ගන්න පුළුවන් නේ.
ඔව්.
සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කතා කරන විදිහට කතා කරන්න පුළුවන්.
ඔව්. උදාහරණයක් ගමු. දැන් මම අපොයින්ට්මන්ට් එකක් හදලා තියෙනවා මගේ කැලෙන්ඩර් එකේ හෙට උදේ 9ට. Siri හෙට උදේ 9 අපොයින්ට්මන්ට් එක 10ට දාන්න කියලා කිව්වොත් ඊට පස්සේ Siri බල්ල කියනවා 10ට තව අපොයින්ට්මන්ට් එකක් තියෙනවා මොකද කරන්න කියලා. ඒක මූව් අප් කිව්වොත් එහෙම තව ටිකක් උඩට අරන් ගිහිල්ලා ඒ වගේ කරලා Siri ඉතින් අර කියන ඒවා තේරුම් ගන්නවා. ඒක ඉතින් ගොඩක් හොඳයි නේද? Android වලට සහ වෙනත් කිසිම එකකට. දැන් උදාහරණයක් ගත්තොත් Windows Phone 7 Mango update එකෙත් මේ voice එකක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මම headset එක හරිය නැත්නම් Bluetooth වලින් connect කරලා හිටියොත් අලුතෙන් message එකක් තියෙනවා තිලන ගුණසේකරගෙන් කියවන්නද කියලා අහනවා. ඊටසේ මම yes කියලා කිව්වොත් නේ message එක ඉතින් අර අමුතු භාෂාවකින් කියවනවා. ඊටසේ ඉතින් මට කියන්න පුළුවන් reply කියලා මා කර message එකක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් මම කියන එක නන්නේ කවදක්වත් හරියට එන්නේ. ඉතින් ඔය අතර Android iPhone 4 ගැන කතා කරොත් එහෙම දැන් අර අපි ටෙක් කතා Mac එකේ කවුරුත් දැක්කත් දන්නෙත් නැහැ. ටෙක් කතා mac.com එකට ගියා නම් ඒකේ අපි අලුතෙන්ම පටන් ගත්ත මේ වීඩියෝ වල පළවෙනි ස්ටේජ් එක හැටියට මේ මොබයිල් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් රිවියුස් කරන්න වීඩියෝ වලින් පළවෙනි එක අපි කරේ මේ Nexus 1, Google Nexus 1 එකෙන් තමයි පටන් ගත්තේ. ඒකේ අපි ෆුල් රිවියු එකක් ෆුල්ම කියන්නත් බෑ. හાર્ඩ්වෙයාර් පිළිබඳ ෆුල් රිවියු එකක් දාලා තියෙනවා වීඩියෝ එකක් හැටියට. ඒක කට්ටියට බලන්න පුළුවන්. මේක කරනකොට කට්ටියට පොඩ්ඩක් සර්ප්‍රයිසිං වෙයි. මේ වීඩියෝ එක අපි කරලා තියෙන ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් වලින් SD වලින් SD කරන්න තිබ්බයි. උනාට අර ෆයිල් සයිස් ගොඩක් ලොකු වෙන හින්දා අප්ලෝඩ් කරගන්න ටිකක් ලංකා ඉන්ටර්නෙට් වල හොඳ වැඩිකම හින්දා SD වලින් පොඩ්ඩක් කරේ. මේක කරේ ඇත්තටම මේ Windows ඉස්සලම අපි හිතුවේ මේක මේ ඇත්තටම අපි ගාව පොයින්ට් ඇන් ෂූට් එකක් තිබ්බ වීඩියෝ රෙකෝඩින් තියෙන එක. ඉතින් මේකෙන් රෙකෝඩ් කරන්න කියලා හැදුවම තිලන ක්වලිටි එක අන්තිම අවුල්. ඒ කියන්නේ ලං කරලා ගත්තට හරියට ફોකස් වෙන්නේ අර ස්ක්‍රීන් එකේ තියෙන ටෙක්ස්ට් හරියට පැහැදිලිව පේන්නේ නැහැ. ඊට පස්සේ වීඩියෝ කැමරාවෙන් බැලුවා ඒකත් එච්චර හිතරතරම් සාර්ථකත්වයක් ආවේ නැහැ.
ගොඩක් වෙලාවට කලින් රිවිව් එකක් කරද්දි මේ රිවිව් කරන ඩිවයිස් එකේ ස්ක්‍රීන් එකේම ටිකක් පැහැදිලිව පේනවා.
පේන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි දැන් අපිට මෙහෙම මොකද ස්ටුඩියෝ එකක්වත් මේ ලයිට් රිෆ්ලෙක්ෂන් නැති කරගන්න අපිට ක්‍රම මොකුත් නැහැ. අපි නිකන් ඔෆිස් එක ඇතුලේ කොන්ෆරන්ස් රූම් එකේ මේ සුඩු තියාගෙන තමයි කරේ. ඊට පස්සේ අපි හිතුව iPhone 4 එකකින් කරන්න. මොකද iPhone 4 එකක හොඳම ගොඩක් හොඳ කැමරා එකක් තියෙනවා කියලා කියනවනේ. iPhone 4 එකකින් කරා මට එච්චර හිතට ඇල්ලුවේ නැහැ. වීඩියෝ එක හොඳයි. ඉතින් ඒ වුණාට අර ලං කරලා කරනකොට එච්චර සාර්ථක ආවේ නැහැ. අනික එලියට ගන්නත් පුදුම දුකක් ඉන්න ඕන නින්දා. මග Windows Phone 7 එකක් අර HD 7 එකක් තියෙනවා. ඒකෙන් නිකන් විහිළුවට කරලා බලමු කියලා කිව්වා. අම්මාට සරි ඒකේ වීඩියෝ එක ගොඩක් හොඳට තිබුණා. ඊට පස්සේ අපි ඔය තනිකර වීඩියෝ එක කරලා තියෙන්නේ ඔය මේ HTC HD 7 කියන Windows Phone 7 එකකින් Mango අප්ඩේට් එක දුවන්නේ. ඉතින් වීඩියෝ අතින් ගොඩක් හොඳට තිබ්බා ඒක. මම දන්නේ 4S එක මොන වගේ තත්ත්වයක තියෙද කියලා. තවත් ඉතින් iPhone 4S එක ගැන කතා කරද්දි මේක අර iCloud එකට කනෙක්ට් කරලා තිනවා. මේ iCloud කියලා කියන්නේ මේ Apple ලාගේ cloud based storage solution එකනේ.
ඔව්.
මේක ඉතින් contact සමගේ photo ඒ වගේ දේවල් සින්දු.
ඔව්. අපේ යාළුවෝ හැබැයි ඉතින් දැන් ගොඩක් කාලෙක ඉඳන් contacts නම් මේ cloud එකේ වගේ තමයි තියෙන්නේ. මොකද
ඔව් මගේ නම් ඉතින් ඔක්කොම Google දෙයියන්ගේ තමයි තියෙන්නේ. ඒ අතරම ඉතින් Google ලට පොඩි සූතිවන්ත වීමක් එන්න ඕනේ. මේ මගේ Google YouTube account එක මේ directors account එකක් කරලා තියෙනවා. මොන හේතුවක් නිසා කරත් දන්නේ නැහැ. ඒක නිසා දැන් ටෙක් කතා CA නම් වීඩියෝ පටන් ගත්තාම අපිට unlimited videos upload කරන්න පුළුවන්. ඒ කියන්නේ time limitation එකක් හෝ file size limitation එකක් නැතුව. ඉතින් එහෙනම් Google අහන් ඉන්නවනම් thank you. කොහොම දැනගෙන මම ඇත්තටම Google එකට mail එකක් නම් දැම්මා ටික දවසකට කලින් මෙහෙම දෙයක් අපි කරන්න යනවා මෙන්න මේ හේතු නිසා. ඩිරෙක්ටර්ස් account එකක් අපිට තියෙනවා නම් ලේසි වෙයි කියලා.
ගොඩක් කාලෙක මේ YouTube Play එක මම හිතන්නේ අනිත් සර්විසස් වල වඩා සෑහෙන හොඳයි නේද? ස්ට්‍රීමින්
නැත්නම් ගත්තත් දැන් උදාහරණයක් ගත්තොත් HD එකක් upload කරත් යාම reconvert කරගන්න versions වලට 320 480 ඒ වගේ 720p අපි 1080 නම් 1080 එක තියාගෙන ඉතින් ඒක නිසා ටිකක් අනික අපිට hit count එකක් බලන්න අපිට bandwidth පිළිබඳ ප්‍රශ්න ගොඩක් වෙලින් විසඳෙනවානේ. අනික share කරගන්න ලේසි. ඉතින් කට්ටියට යන්න ලේසි. හැමෝටම YouTube තියෙනවා යන්න දන්නවා. ඉතින් ඒකත් හොඳ දෙයක් වුණා. ප්‍රශ්නෙකට යනවාද අපි තිල්ල නැත්නම් deeps ට news එකක් කියන්න දෙනවද? news තියෙනවද deeps තව?
ප්‍රශ්නෙකට යන්න.
ප්‍රශ්නෙකට.
හරි. අපෙන් අහනවා මේ වීඩියෝ ගැනනේ අපි කතා කරේ මේ දවස් ටික කාලෙක. ටෙක් කතා වීඩියෝ පටන් ගත්තාම 512 kbps ලයින් එකක් ඇද්ද කියලා.
අපෝ ඇති. අපි දැනට ටෙස්ට් කරේත් මම හිතන්නේ ඩීප්ස් විමයි චෙක් කරා ටිකක් ඩීප්ස් 512 එකේ කිසි ගැටලුවක් නැතුව පෙවුණා නේද? ඔව්. මම හිතන්නේ අනික අපි ටෙස්ටිං වලට යාළුවන්ට දෙතුන් දෙනෙක්ට බලන්න කියලා ඒ ටෙස්ටිං කරන අවස්ථාවේදී නම් 512 වල කිසිම ගැටලුවක් නැතුව පෙනුණා. හැබැයි HSTP වල මොන තත්ත්වයක් උදා වෙයිද කියන්න නම් අමාරුයි නේද?
මම හිතන්නේ ස්ට්‍රීමින් අතින් ඇත්තට ප්‍රශ්නයක් වෙන ගන්න
අපි
බෑන්ඩ්විඩ්ත් නම් ටිකක්
යනවා. ඔව් බෑන්ඩ්විඩ්ත් නම් යයි. ඒ වුණාට අපි බැලුවේ සාමාන්‍යයෙන් 480 වලට අඩුවෙන් 320 වගේ දෙන්න කියලා තමයි. නමුත් අපි අර සමහර ইনফরমේෂන් පෙන්වනකොට ස්ක්‍රීන් ෂෙයරින් වගේ කරනකොට පැහැදිලි වෙන තරම උඩරිම අපි දැක්කේ සාමාන්‍යයෙන් 320 380 වගේ යනකොට තමයි ටිකක් සාමාන්‍ය පැහැදිලි තත්යකට.
කලින්ග මේ Ustream එකේ ඔප්ෂන් එක තිබ්බද එක එක quality වලින් මේ බලන්න
පුළුවන්. Ustream එකේ quality වලින් බලන්න බෑ. අපි යවන quality එකෙන් තමයි Ustream එකෙන් පෙන්වන්නේ. හැබැයි යා dynamically bandwidth detect කළා යා වෙනස් කරනවා ටිකක් මේ විදියට આવොත් හොඳයි මේ විදියට આવොත් හොඳයි කියලා මට තේරෙන විදියට නะ. හැබැයි අපි දෙන ගමන් ඊුණාට check කරනකොට නම් දැක්කේ අපි දෙන stream එකේ speed එකට තමයි ආ downlink එකක් දෙන්නේ.
අපෙන් SMS වලින් ප්‍රශ්නයක් අහලා තියෙනවා web browsers වල cookies කියන්නේ මොනවාද කියලා.
ඔව් web browsers වලට ඉතින් අර වැඩ කරනකොට බඩගින්නු නම් පොඩ්ඩක් කන්න තියාගෙන ඉන්න නැත්නම් cookies කියලා.
save කරන් ඉන්න.
save කරන් ඉන්න. full තිල්ලන්න පුළුවන් එහෙම හිතනවා ලොකු
විස්තරයක්. cookies කියන්නේ අතර දැන් website එක තියෙන අපේ අපි සම්බන්ධ settings හරි නැත්නම් මොකක් හරි දත්තයක් save කරගන්න browser එකේ browser එකත් එක්ක ඒ website එක communicate කරගන්න save කරගන්න දේ තමයි cookie එකක් කියන්නේ. කුකී එකේ තින් තරම වෛරස් නම් කුකී එකට එන්න විදියක් නැහැ. හැබැයි ස්පයිවෙයර් වලින් එහෙම ඇටැක් වෙන්න පුළුවන් කුකීස් වලට. කුකීස් ගොඩක් වෙලාවට එනේබල් කරන්න අවශ්‍යයි නේ. මොකද Gmail වලටත් මම හිතන්නේ කුකීස් නේද?
කුකීස් නේද ගොඩක් ඒවා වැඩ කරන්නේ. හැබැයි අර අපිට කුකීස් වල ඔප්ෂන් එකක් දෙන්න පුළුවන් third party sites වල කුකීස් තියාගන්න එපා කියලා. උදාහරණයක් ගත්තොත් අපි යන්නේ google.com නා සමහලට Google.comයි අපි තොන්ද Google.com ඇතරම කරන්න නට ගොලන්ට පුලන් තඩ පට ඇඩ් සොට් එකක් ඇඩ් පෙන්න්නනකොට තොට ඇත්තනම ඇඩ් එක දුවන්නේ ගොඩක්ලාට මේ Google එක ඇතුලෙ නෙමේ වෙන කොහරි ඩොමේන් එකති තොට අපි ට්‍රක් කරන්න තියාගන්න ට්‍රක් කරනවා කියලග ඇතන අපි වෙන සයිට් එකට ගම මෙයා තව සයිට් ලින්ඳ තියනද කියල බලන්න ඒවගේ දෙවල් කරන්න ට්‍රැකින් වලට තියාගන්න පුළුව ඒ ට්‍රැකින් අයින් කරන්න ඔන්න අපිට බ්‍රවසරගේ ඔප්ෂන් එකක් තියන මේ තර්ඩ් පාටි කුකිස් එක්සෙප් කරන්න එපා කියලා කියන අපි ඉන්න සයිට් එකේ වන්නේ මේ වෙන සයිට්ල කුකිස් ගන්න එපා කියලා
කුකිස් සම්බන්ධ උදාහරණයක් කිව්වොත් ඉතින් අපිට ගන්න පුළුවන් සමහර ෂොපින් කාඩ්ස් සමහර වෙලාවට දැන් එක දවසක් බ්‍රවුස් කළා මොහරි අයිටම්ස් ටයක් ෂොපින් කාඩ් එකට ඇඩ් කළා පස්සේ ගන්න නැතුව ඉන්නවා ඊට පස්සේ අපෝ මාසකින් දෙකකින් ගියහමත් මේ කාලින්ග අයිටම්ස් ටිකම් පෙන්නනවා අපි ලොගලාවත් මුකුත් නැතුව ඒ සයිට් එකට ඇමසන් එකේ වගේ නම් එහෙම පෙන්නනවා නේද
ඔව් මූ ඇමසන් එක නිකන් අර ක්‍රීපි ගාන්ට ඇවිල්ලා තියෙන දැන් මොන හරි සර්ච් කරොත් එහෙම 10 දෙකකින් විතර මේල් එකක් එන ඒ වගේ නේද මම හිතුව මම සර්ච් කරා කියලා මේ මොබයිල් ෆෝන් මොඩල් එක 13-14 පස්සේ මෙන්න ඇමසන් එකේ මොඩල් එකක් එන you might be interested in this කියලා මම කරේ ෆෝන් එයර හොයපු ෆෝන්
එක ඒ ගැන පොඩි ඩීල් එකක් කරේ આવොත් එහෙම අපිට කියන වැඩක්
ගන්න ඕ ඒ කියන්නේ ඒ තරම් භයානක ගන්නට ඇමසන් ඇවිල්ලා තිනවා දැන් නිකන් මං අර ඉන්කොග්නිටෝ එකේ තමයි ඇමසන් එකේ සර්ච් කරන්නේ නැත්තම් මහාම කරදරයක් ඉන්නේ
හා ඉතින් කුකි එකෙන් කරන්නේ අර මුලින් සර්ච් කරපු ඒවා ටික කාඩ් එකේ තියෙන ইনফরমේෂන් එක සේව් කරලා තියාගන්නවා කුකි එක අපේ කම්පියුටර් බ්‍රවුසරේ පැත්තෙන්
ඔව් කුකි එක ඇත්තටම හිටින්නේ අපේ කම්පියුටර් එක පැත්තෙන් හිටින්නේ එතකොට අර වෙබ්සයිට් එකට අදාළව තමයි කුකි එක තියෙන්නේ ඉතින් ඒ වෙබ්සයිට් එකේ විතරයි කුකි එක කියවන්න පුළුවන් සාමාන්‍ය බ්‍රවුසර් එකේ තියෙන සිකියුරිටි අනුව
ඔව් අපිට ඕන නම් ඉතින් කුකිස් ඩිලීට් කරන්න පුළුවන් මේ බ්‍රව් කන්ටෙන්ට්
ඔව් ඕනනම් අර ඔප්ෂන් එක අපිට කියන්න බලන්න බ්‍රවුසර් එක වහපු ගමන් මගේ ඔක්කොම තියෙන කුකීස් ඩිලීට් කරන්න කියලා.
ඔව්.
නැත්නම් ඉන්කොග්නිටෝ ඒ කියන්නේ අර මේ ප්‍රයිවට් බ්‍රවුසින් මෝඩ් එකක බ්‍රවුස් කරත් එහෙම එක වහපු ගමන් ඔක්කොම කුකීස් ටික බයි බයි වෙනවා.
ඔව්. ඉතින් ඒක තමයි කුකී ගැන කියන්නේ.
ඔව්.
අපෙන් SMS වලින් අපෙන් ජනිත් අහලා දෙන ප්‍රශ්නයක් ක්වික් NTFS ෆෝමැට් එක පාවිච්චි කරන්නේ මොන අවස්ථාවේද කියලා.
ක්වික් NTFS එක ඇත්තටම පාවිච්චි කරන්නේ මේ හાર્ඩ් ඩිස්ක් එක ෆෝමැට් කරලා තියෙනවා නම් හරි ෆෝමැට් කරලා නැත්නම් ටග් ගාලා ඒ පාටිෂන් එක ෆෝමැට් කරගන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට යා සෙක්ටර් බයි සෙක්ටර් මේ ෆෝමැට් එකක් කරන්නේ. නෝමලි අර ෆයිල් ඔලොකේෂන් ටේබල් එකයි ඒ ටික අර බේසික් ජියෝමට්‍රි එක දීලා ෆයිල් සිස්ටම් එක හදනවා මිසක් ෆයිල් සිස්ටම් එක සම්පූර්ණ චෙක් වීමක් වෙන්නේ නැහැ. බෑඩ් ක්ලස්ටර්ස් තියෙනවාද ඒ වගේව බැලෙන්නේ නැහැ.
ඔව්. එතකොට අර වෙන්නේ ඇත්තටම මේ ඉක්මනට වෙලා වඩුවෙන් යන්නේ. හැබැයි වැඩේ ෆුල්ම සිද්ධ වෙන්නේ නැහැ නේ ඒ උනට ෆෝමැට් වෙන එක වෙනවා හැබැයි
ඔව්
අර ඔක්කොම ප්‍රොසෙස් එක
ඔව් ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රොසෙස් එක කම්ප්ලීට් වෙලා අර ජී ඒ කියන්නේ සර්ෆේස් එක ටෙස්ට් වීමක් වෙ සිද්ධ වෙන්නේ නැහැ ඩීප්ස්ට නිවුස් තියෙනවා නම් ඩීප්ස්ට නිවුස් කියන්න පුළුවන් දෙක දින්න
අපෙන් ජනිත් මත ප්‍රශ්නයක් අහලා තියෙනවා
අපි දෙමු ඩීප්ට නිවුස්
එකක්
රිලිස් කරන එක මේ ස්ටීව් ජොබ්ස් කේස් එක නිසා මේගොල්ලෝ මේක කල් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ දව වගේ දවස්වල අලුත් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන එක හරි නෑ කියලා තමයි මේ ගූගල් අනවුන්ස් කරලා තිබ්බේ. ඉතින් ගොඩක් වෙලාට මේ දෙක ගැලක්සි නෙක්සස් එකක් හරි නෙක්සස් ප්‍රයිම් හරි කියලා තමයි ගොඩක් වෙලාට කට්ටිය කියන්නේ. නෙක්සස් ප්‍රයිම් වුණත් නම් LG ලගේ වෙන්නේ මොකද ප්‍රයිම් ෆෝන් එක LG ලා නිසා. ගැලක්සි නෙක්සස් කියලා නම් එන එකක් නැති වෙයි නේද? නෙක්සස් S කියන්නේ ගැලක්සි ෆෝන් එකක්මනේ. බලමුනේ අපි ඉතින් කියන්නේ දේවල් අන්තිමට වෙන දේවල් වෙන නිසා බලමු අපිත් මොකක්ද වෙන්නේ කියලා. ඔයාමතරව ඉතින් ප්‍රශ්නෙකට යනවද නැත්නම් මේ තවමනාරි නිවුස් එකක් ගැන කතා කරනවද? අර ස්වයිප් කියලා එකක් තියෙන තිල්ල දන්නා තිල්ල පාවිච්චි කරනවද දන්නේ නේද?
කීබෝඩ් එක?
ඔව්. ඉතින් ටෙක් කතා අද වීඩියෝ එක බැලුවා නම් ටෙක් කතා මැග් එකේ තියෙන Nexus 1 review එක අපි ස්වයිප් කීබෝඩ් එක පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් පෙන්නවා. මේ ස්වයිප් කියලා කියන්නේ ඇත්තටම කීබෝඩ් එක ගැන විස්තරයක් කිව්වොත් අපි තමු කාලිංග කියලා ගහන්න ඕන නිකන් ඇඟිල්ල කීබෝඩ් එක උඩ K ගාවට ගෙනිච්ච, A ගාවට ගෙනිච්ච, L ගාවට ගෙනිච්ච, I ගාවට ගෙනිච්ච නැවති නැවත මෙහෙම නිකන් ඇඟිල්ල ඇඳහම කීබෝඩ් එකේ තැන්වල ටක් ගාලා වචනේ ප්‍රෙඩික්ට් කරලා ටයිප් වෙන එක.
ඇත්තටම ඒක මේ එකින් එක ටයිප් කරනකොට සෑහෙන ෆාස්ට් නේ.
සෑහෙන ෆාස්ට් පොඩක් පුරුදු වුණාට පස්සේ ස්වයිප් කම්පැනිය ඇත්තටම මේ මිලියන 100කට මේ සල්ලි දීලා අරන් තිනා අර මේ නුවන්ස්ත කොහෙද මට මතකදට ඒ කම්පනිය නම මේ ඒ කම්පනි අරන්තින අර
ඕකේ
වොයිස් රෙකනිෂන් වලට ටිකක් ප්‍රසිද්ධ කම්පනියක. ඒගොල්ලෝ සල්ලි දීලා අරන්තින මිලියන 100ක් කියලා කියන්නේ
මිලියන
මැක්ස්
100ක්
මැක්ස ගානක් නේ ඒක.
කජුවට
කජුවටද කස්සටද ප්‍රශ්නෙකට යමු නේද?
අපෙන් අහලා තියෙනවා මේ නිවැරදිව BIOS ආවත්කාලීන කරන්නේ කොහොමද කියලා.
ඒක ඉතින් මදර්බෝඩ්ඩේට ඉතින් වෙනස් වෙනව නේද? ඉස්සරණ ඉතින් ටිකක් අමාරුයි. මොකද ෆ්ලොපි එකක් හදාගෙන BIOS ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆ්ලොපි එකෙන් බූට් කරලා ඊට පස්සේ DOS
CB එකට පහනක් එහෙම තියෙනවා.
ඔහො මේවා කරලා මේ UPS එකක් එහෙම හයි කරගෙන පොඩ්ඩක් වැඳගෙන කරන්ට් එක ගියොත් දෙහියන් පිටයි. හරි BIOS එක නම් නෙමෙයි නම් ඒ .com. දැන් නම් ඉතින් ගොඩක් වෙලාවට Windows ඇතුලේ නම් BIOS අප්ඩේට් කරන්න පුළුවන් නේ. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඩබල් ක්ලික් කරලා රන් කරා.
ෆර්ම්වෙයාර් අප්ඩේට්ස් තියෙනවනේ.
ඔව්. ඉතින් ඒ වුණාට තමන්ගේ මැෂින් එකේ ලෙඩක් නැත්තම් අප්ඩේට් කරන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. يعني ගැටලුවක් මුකුත් තමන්ගේ මුණ පාන්න නැත්තම් පරිගණකේ BIOS අප්ඩේට් එක නොකර ඉන්න තරමට හොඳයි. මොකද
ඒ දවස්වල වගේ කාලෙක දැන් අලුතෙන් එනවා මං හිතන්නේ ඒක ඇත්තටම ප්‍රයෝජන.
ඔව් මම මෙහෙමයි සමහරලාට කියනවා ඒ BIOS අප්ඩේට් එක ගියාම මෙන්න මේ ප්‍රශ්නේ තමයි මේ BIOS අප්ඩේට් එකෙන් හදලා sorry හදලා තියෙන්නේ කියලා.
ගොඩක් වෙලාවට වෙන්නේ අර දැන් ටයක් අර අඩු ග්‍රේඩ් වල මදර්බෝඩ් ගත්තාම එවයි බග්ස් එන්න chance එකක් තියෙනවනේ මේ ටෙස්ට් කරලා අඩු මදර්බෝඩ්ස් වල.
ඔව් ඒක නිසා සමහරලාට අර ගොඩක් වෙලාවට hardware revisions කියලා තියෙනවා මදර්බෝඩ් වල. ඒ hardware revisions උත් පොඩක් බලන්න මේ BIOS එක මේ revision එකකටද ප්‍රශ්න තියෙන්නේ නැත්නම් මොන වගේ revisions වලටද කියලා. ඒ වගේවත් පොඩ්ඩක් හොයලා බලනවා නම් හොඳයි. ප්‍රශ්නෙකට යමු නේ අපි. ඒ නැත්තම් තව පොඩි නියම වැඩක් තියෙනවා. තව ටික කාලෙක අපිට වීනස් වලට ගිය හැකි. මැක්ස් අනේ. ඒක වීනස් කියන්නේ මේ ග්‍රහලෝකයක් ඈ. මේකේ හොයාගෙන තියෙනවා මේ ඕසන් ලේයර් එකක් තියෙනවා කියලා. මම හිතන්නේ මේ මේ පෘථිවියෙත් මේ ජීවය ඒ කියන්නේ ජීවය ඇති වෙන්න ප්‍රධාන හේතුවක් උනේ මේ ඕසෝන් ලේයර් එක. මොකද ඕසෝන් ලේයර් එකෙන් ඇත්තන කරා අපිට මේ හිරුගෙන් එන රේඩියේෂන් ඔක්කොම වගේ නවත්තලා ඇට්මොස්ෆියර් එක තියාගෙන අර මේ උදාහරණකට ඔක්සිජන් එහෙම පිටට යන්න නොදී තියන් ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා මේ වීනස් වල ඕසෝන් ලේයර් එක තියෙන එක ගැන නම් ඉතින් හොඳ දෙයක් වෙයි අපිට. අඩු ගානේ වීනස් වලට යන්න කොච්චර කාලයක් ඇයිද කියන එක තමයි ප්‍රශ්නේ නේ.
චර දුරකුත් නැහැ නේ සිකුරුනේ.
ඔව් සිකුරා හතේ වගේ තමයි ඉතින්. ඇත්තට සිරාවට සිකුරා ලැබුවාම අර හොඳයි කියලා කියන්නේ ඒක වෙන්නේ නැදනේ ඕසෝනුත් තියෙන හින්දා. ඉතින් කොහොම හරි කමක් නැහැ මේ අපිටත් දැන් තව ටිකක් කල් යන මේ යන විදිහට ලං ලෝකේ කොහොමද පෘථිවි ඉන්න බැරි වෙයි. මොකද පරිසර දූෂණයයි ඔක්කොම වෙලා අනික තව ටිකක් කල් යනකොට මේ ඉන්න දේශපාලනේ තවත් වැඩි වෙන්නේ. ඒකට ඒ අයට මෙහි ඉන්න කියලා අපිට විනස් වලට ගියා. ඉතින් ඒගොල්ලන්ට මේකට රජ කරගන්න කියලා අපි විනස් වලට එලා හිටියන. හරි. දීප් සේම කැමති නැද්ද ඒ වගේ නිකන් වෙන ග්‍රහ ලෝකයකට එලා ඉන්න? අපි චැට් රූම් එකේ ප්‍රශ්නයක් කරන එක පොඩ්ඩක් මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. නාලක ප්‍රසාද් දහන අපෙන් Gmail account එක හැක් වෙන එක නවත්ත ගන්න කොහොමද කියලා. තමන්ගේ පාස්වර්ඩ් එක අනුන්ට දෙන්න එපා. ABC 123 කියලා දාගන්න එපා. නම අපිටම කාලිංගන කාලිංග 123 කියලා පාස්වර්ඩ් එක දාන්න එපා. ඊළඟට පාස්වර්ඩ් රිකවරි ඔප්ෂන් වලදී what is your mother's name කියලා වගේව දාන්න එපා. ඊට පස්සේ බර්ත් ඩේට් එක තමන්ගේ බර්ත් ඩේට් එක දාන්න එපා. දවසක්
හරි වෙද්දී බලන්න ඕනේ ඇත්තටම ලොග් ඉන් Gmail එකකටද නැත්නම් Gmail එක වගේ හදපු වෙනත් සයිට් එකකටද
කියලා. ගොඩක් වෙලාවට වෙන්නේ කවුරු හරි ලින්ක් එකක් එනවා මේකට අර දැන් Twitter එකේනේ ha I found something about you in a blog කියලා direct message එකක් එනවා ලින්ක් එකක් එන යාළුවෙක්ගෙන් ඩිග් ගාලා ක්ලික් කරා. Twitter එකේ login එකමනේ තියෙන්නේ දුරස් ගාලා ගහුවා උඩ ඩොමේන් එක වෙන එක.
අනික සමහර වෙලාවට කලින්ද සමහර ඇප් තියෙනවනේ අර මේ යාළුවන්ට ඉන්වයිට් කරන්න කියලා Gmail username password ඉල්ලන
හොඳම දේ තමයි දකුණ දකුණ link එක click කරන්න එපා. දකුණ දකුණ site එක password ඉල්ලනවම දෙන්න යන්න එපා. Gmail එකට පාවිච්චි කරන password එක වෙන site වලට පාවිච්චි කරන්න එපා. ඒකට වෙන password එකක් පාවිච්චි කරන්න. හැමදෙස්සම last pass පාවිච්චි කරන්න. කවදදක්වත් අතින් password එක type කරන්නේ නැහැ. මොකද last pass එකේ domain එක බලලා තමයි password එක fill කරන්නේ. එතකොට වැරදි domain එකේ domain එකේ password එක fill වෙන්නේ නැහැ. දැන් මම නම් මගේ Gmail password එක මොකද්ද කියලා දන්නේ නැහැ. මගේ Gmail password එක දන්නේ last pass තමයි. එයා තමයි පුරවන්නේ. ඊට පස්සේ අර 2-factor authentication දාන්න බලන් Google එකේ. කියන්නේ password එක විතරක් ගහලා log වුණාට බෑ. අර Google Android phone එකක් තියෙනවා නම් ඒකෙ ගිහිල්ලා authentication app එකෙන් key එකක් එනවා. ඒ key එකත් ගහන්න ඕන log වෙන්න.
හැබැයි ඒකත් සෑහෙන හොඳ ඔප්ෂන් නෑ නේද? ඒක නම් හැක් කරන්න සෑ කියන්නේ පාස්වර්ඩ් එක දැනගත්තත් ලොග් වෙන්න බැරි තත්ත්වයක් එනවා. ඒක දැන් ඕන ෆෝන් එක පුළුවන් නේද කලින් අර කෝල් එකක් එන සීන් එකක් තියෙනවා නේද?
Google ලගේ?
ඔව්.
Maxa. එහෙම එකක් තියෙනවා.
Dialog phone මම හිතන්නේ තියෙනවා. ඒගොල්ලෝ ලොග්ගන්න හදද්දි කෝල් එකක්කින් තමයි අර නම්බර එක කියන්නේ.
මැක්ස් එහෙම එකක් තියෙනවා කියලා දැනන් හිටියේ නැහැ. මොකද ඒගොල්ලන් ඇප් එකේ තියෙන Android වලට විතරයි.
ආ දැන් ඔයාගේ ෆෝන් එක ඔයා කම්පියුටරේම ලොග් කරනවා නම් ඕනනම් අර ටික් එක දාන්න පුළුවන් දවස් 30කට අහන්න එපා කියලා. ඒතොර ලේසි නැත්තම් ඔය ලොග් ඉන් හදන හැම පාරක් පස්සම මේ කෝල් එක එන නිසා.
ඊළඟට කී ලොගෝ ප්‍රශ්නයක් නැහන්නේ. කී ලොගෝ එන්නේ තියෙන දකින් දකින් මගුල ක්ලික් කරන කොටයි දකුන් දකින් ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන කොටයි රැක් කරන කොටයි.
ඔව්.
යාළු වෙනවා ලින්ක් එකක් ආ මචං මේක බලන්න මේක දාලා බලන්න මැක්සා මේක දාපු ගාම මේ ඔක්කොම එනවා කියලා. අනිත් එක තමයි Facebook එකේ කෙල්ලෝ කියලා ඉන්නේ උන් ඇඩ් කරගෙන උන් ඒවා ලින්ක් ක්ලික් කරන්නේ නැහැ උන් ඒවා සොෆ්ට්වෙයා දාන්න එපා. අනේ අයියේ මේක මට ඉන්ස්ටෝල් කරන්න බෑ බලන්න ආගික ඉන්ස්ටෝල් වෙනවද කියලා. ටක් ගාලා ගත්තා. ආ බුඩුක් ගාලා ගැහුවා. ආ ඇන්ටිවෛරසින් වලට් එකක් ආවා. ආවක ඇන්ටිවෛරස් ඩිසේබල් කරන්න කියලා මේ සයිට් එකේ තියෙනවා. ටික් ගාලා ඩිසේබල් කරලා කෙල්ලෙන්නේ කියන්නේ. ඒ වෙලාවට ඉතින් තඩබඩ ගාලා කරා. ඊට පස්සේ අර පාස්වර්ඩ් ටික අරගෙන මුළු ලෝක වටේම ප්‍රසිද්ධ කරනවා. ඕ වගේ ඉතින් ඕවට ඇත්තටම කියන්නේ මේ සොෆ්ට්වෙයාර් වල තියෙන මොනරබිලිටි එකක්වත් ප්‍රෝග්‍රෑම් වල තියෙන ප්‍රශ්නක්වත් නෙමෙයි අපේ මිනිසුන්ගේ තියෙන නසැලකිලිමත් කම. අකිලුත් කියන chat room එකේ අර ඔව් ඔව් ඩීප්ස්
Google අපේ Gmail account එකෙන් හිව ලොග් අවුට් වෙනකොට අර කට්ටිය දැකලා තියෙනවද නැත්නම් ලොග් අවුට් වෙනකොට මේ රීඩිරෙක්ට් වෙන accounts.youtube.com domain එකට ඊට පස්සේ තමයි මේ ලොග් අවුට් වෙන්නේ. ඔක ප්‍රශ්නයක් තිබුණා මම දැක්ක forums වල කියලා accounts.youtube.com එකට ගිහිල්ලා යන නිසා මේ office වල එහෙම Gmail office වල එහෙම ඉන්න කෙනෙක්ට Gmail වලින් log out වෙන්න අමාරුයි කියලා මාත් එක මුලින්ම හිතේ මේ මගේ computer එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් ඇයි මේ redirect වෙන්නේ කියලා. නමුත් Google company එකෙන්ම කියලා තිබ්බා Google Gmail එකේ ඉඳන් අපි log out වෙනවා නම් blogger YouTube ඔය හැම එකකින්ම log out වෙන්න තමයි වැඩේ කරලා තියෙන්නේ කියලා. කවුරු හරි හිතනවා නම් accounts.youtube.com එකට redirect වෙන්න Gmail එකේ log out වෙනකොට මොකක් හරි security vulnerability එකක් කියලා හැම එකක් නම් නෙවෙයි.
කොහමාරි ඉතින් ගොඩක් වෙලාවට ඔය password සහ ඔය වගේ hack කරන ඒවාට කියන්නේ අපි අර psychological hacking කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ව මුලාවට ලක් කරලා ඒ password වගේ දේවල් ගන්න එක මිසක් ඒ hack කරන කෙනාගේ හැකියාවක්වත් වෙන මොකුත් නෙමෙයි. අපේ තියෙන මෝඩකම නිසා තමයි ඒ දේවල් වෙන්නේ. සාමාන්‍ය හොඳම දෙයක් තමයි තමන් එක site එකකට පාවිච්චි කරන password එක තවත් කිසිම site එකකට පාවිච්චි කරන්න එපා. විශේෂයෙන් Facebook වගේ එකකට තමන්ගේ ප්‍රධාන email account එක පාවිච්චි කරන්නත් එපා. යාළුවෝ දන්න email account එක පාවිච්චි කරන්නත් එපා. Facebook වගේ එකක් නම් වෙනම email account එකක් හදාගෙන කාටවත් නොකිය ඒක පාවිච්චි කරන්න. ඒක පෙන්නන්න එපා කියලා Facebook එකේ දාන්න. තමන්ගේ අර පාවිච්චි කරන email account එක Facebook එකට link කරලා ඉවරලා ඒක විතරක් පේන්න හදාගන්න. එතකොට ගොඩක් වෙලාවට ඔය Facebook වගේ ඒවත් password reset කරන්න ගන්නවා. අනික හැමදෙසෙම email account Facebook සහ ඒක පාස්වර්ඩ් තියාගන්න එපා. ඒක ගොඩක් වෙලාවට මේ ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා මේ හැක් වුණාම. ඉතින් අර හැමතිස්සෙම අපි කියන්නේ ලාස්ට් පාස් වගේ එකක් පාවිච්චි කරන්න කියලා මේ අර බොරු ඩොමේන් දාලා තමන්ගේ පාස්වර්ඩ් වෙන සයිට් ලින්ක් ගන්න එක වලක්ව ගන්න පුළුවන්. මොකද ලාස්ට් පාස් එකෙන් කවදක්වත් පාස්වර්ඩ් එක ෆිල් කරන්නේ වෙන ඩොමේන් එක ගණන් තියෙන්නේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම තමන්ගේ පාස්වර්ඩ් එක ඒ වගේ වෙන සයිට් වලට යන එක ගොඩක් වෙලාවට නවත්ත ගන්න පුළුවන් ඒ වගේ වෙලාවට. ගොඩක් වෙලාට ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයගේවා මේවා කරන එක. ඊළඟට මේ Facebook පොඩි නිවුස් එකක් තියෙනවා නේද? Facebook ඒගොල්ලන්ගේම ට්‍රාන්ස්ලේට් එකක් ලොච් කරලා තියෙනවල් නේද?
ඔව්.
පාවිච්චි කරලා තියෙනවද ඒක?
මම දැක්ක සිංහල පෝස්ට් වලට මේක ඇවිල්ලා තියෙනවා වැඩ මම හිතන්නේ. ඒක ඒ වුණාට සිංහල පෝස්ට් වලට ආවට නෑ වැඩක් නෑ ට්‍රාන්ස්ලේට් වෙන්න.
ඔව්. සිංහල Facebook එකට දාන්නෙම නෑ නේද? ලංකාවේ එකෙක් ඔය Facebook එකේ මොකක් හරි එකට ඉන්නවනේ ලොකු post එකකට.
හාල් පාරින් ගලම හිටන.
චමත් අයින් වුණා නේද? අයින් ගල යාගේම company එකක් පටන් ගත්තා. මට මතක විදිහට.
ඔය වගේ පොල් බූරන්න බැරි දැන් අඩු ගන්න ලංකාවේ භාෂාවක් අත ඔකට බා ගන්න.
තේරුවන් නැන කාලින් ඉතින් ඔක සිංහලෙන් තිබ්බා කියලා.
ඒක නම් ඇත්තනේ අඩු ගන්න translator එකක්. ආ, ඒකත් ඇත්තනේ. ඔක දැම්ම කියලා ඉතින් වැඩක් නැහැ ඉතින්. ඉංග්‍රීසි භාෂාව තාත් බැරි වෙන එක තමයි වෙන්නේ ළමයින්ට. මොකද කරන්නේ අපි තව නිවුස් වලට යනවද නැත්නම් තව ප්‍රශ්න කතා කරනවද?
අපේ මේ යාළුවෙක් අහලා තියෙනවා මට සිද්ධ වෙලා තියෙන මේ දෙයක් දවස් දෙක තුනක්ම අර Google Translate එක මේ ඉන්ස්ටෝල් කරාට පස්සේ Google Translate එක නෙමෙයි Transliteration එකේ setup එක machine එකට setup කරගත්තාම කාලෙන් ගා මේ සමහර වෙලාවට application open කරද්දී ඒකත් එක්ක application එක crash වෙනවා. Notepad හරි browser එක හරි මොකක් හරි crash වෙනවා. ඒක විසඳගන්න ක්‍රමයක් තියෙනවද කියලා එයා අහනවා. අතරම වන්නම් හොයාගන්න බැරි වුණා තමයි මේක. මං හිතන්නේ
අපි
එයාගොල්ලන්ගේ බග් එක.
ඔව් ඒක මේ මටත් වෙලා තියෙනවා. මොකද මගේ ඔෆිස් එකේ කට්ටිය පාවිච්චිනේ යටත් ක්‍රෑෂ් වෙනවා කියලා කියනවා. තාම අපිටත් හොයාගන්න බැරි නෑ ඇයි ඒ ක්‍රෑෂ් වෙන්නේ කියලා.
ඒක හැම වෙලේම වෙන්නේ නැහැ කලින්.
නෑ ඉඳලා හිටලා මොකක් හරි කී එකක් කී රෑන්ඩම් කී ස්ට්‍රෝක් සෙට් එකක් නේ කීස් ටික
ඔව්
හදනවා තමයි ක්‍රෑෂ් වෙන්නේ මොකද්ද කියලා හොයාගන්න බෑ. ඒට අමතරව මේ ජානි අහනවා පොඩ්ඩක් චැට් රූම් එකේ මේ අපේ මේ Google Plus වල තත්ත්වය මොකද්ද කියලා. Google Plus වල තත්ත්වය ඉතින් ඒ විදිහමයි නේද? මේ වෙනසක් වෙලා නැහැ නේද? අපි නම් පාවිච්චි කරනවා.
පාවිච්චි කරන කට්ටිය පාවිච්චි කරනවානේ.
ඔව් ඒක ටිකක් හොඳයි. කරදරයක්වත් නැහැ.
දනුල් කියනවා අපිට යාගේ තියෙන වයිමැක්ස් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකල්ලු නෙට් කනෙක් වෙන කම්පියුටර් එක ඔන් කරාම හැමතිස්සෙම ඩයල් කරන්න අවශ්‍යයිලු. ඒකට මොකද කරන්න කියලා අහනවා.
වයිමැක්ස් වල ප්‍රශ්න තමයි වයිමැක්ස් එක කම්පියුටර් එකට සම්බන්ධයෙන් සම්බන්ධ වෙන්නේ PCIe dial-up connection එකක් හැටියට. ඒක dial-up එකකින් තමයි connect කරන්න ඕනේ. හැබැයි ඒකේ පුළුවන් යාට අර දැන් තිල්නත් මම හිතන්නේ දැන් අහ ප්‍රශ්නයක් තමයි තිල්නගේ අර HSDP එක කොහොමද ටග් ගාලා connect වෙන්න හදන්නේ කියලා. ඒක සාමාන්‍ය අර connection එකේ right click කරලා properties කියාම on demand dial කියලා option එකක් දාන්න තියෙනවා නේ තිල්න. ඒක දැම්මට පස්සේ browser එක හරි මාකර open කරලා internet එකෙන් ඉල්ලපු ගමන් අර automatic dial වල connect වෙනවා.
අර ඉස්සර කාලේ මතකයිනේ මේ dial-up window එක pop වෙන්නේ නේ.
ඔව් ඒකින්ද හොඳම වැඩේ තමයි අර password username save කරලා තිබ්බහම ඒක auto dial වෙන්න කියලා option එක එනවා. එතකොට යාට automatically ඒක connect වෙන්න කියලා හදන්න පුළුවන්. නැත්නම් option 2 තමයි router එකක් ගත්තා නම් DSL යාට අර WiMAX එකෙන් එන ethernet එක DSL router එකට high කරලා router එක configure කරා නම් ඊළඟට router එකට ගහලා තියෙන computer automatically සම්බන්ධ වෙනවා. මොකද ඒකට
මොකද router එකෙන් dial කරලා තියෙන නිසා නේද?
ඔව්
SMS වලින් අපෙන් අහලා තියෙනවා එයා පාවිච්චි කරන ලැප්ටොප් එක HP ලැප්ටොප් එකලු වඩා හීට් වෙනවලු. ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා අහනවා. මොකද්ද හේතුව කියලා අහනවා.
ගොඩක් හේතු වෙන්න පුළුවන්. එකක් තමයි ප්‍රොසෙසර් එක හැමතිස්සෙම හයි ගොඩක් පාවිච්චි වෙනවනะ.
ඔව්.
يعني CPU එක හැමතිස්සෙම ගොඩක් පාවිච්චි වෙනවනะ. ඉතින් රත් වෙනව නැත්තම් අර හීට් සිංක් එක අර ෆෑන් එක අතර හීට් සිංක් අතර පොඩි කවුළු තියෙනවා මේ හුලං එළියට එන්න.
ඔව්. මොකද ගේම් ගහද්දි හැම හීට් වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ දෙන්න.
ඒක නම් කරන්න දෙයක් නැහැ. මොකද අර ලැප්ටොප් ප්‍රොසෙසර් හදලා තියෙන හැමතිස්සෙම 100%ක් CPU එක පාවිච්චි වෙන නෙමෙයි. ගොඩක් වෙලාවට සමාලලට CPU intensive වැඩ කරාම ගේම් ගැහුවාම video edit audio encoding ඔයගේ දේවල් පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට මේ අරකර වගේ වෙනවා. ඒ කියන්නේ අරකර වගේ වෙනවා කියන්නේ මේ CPU එක රත් වෙනවා. ඒකට ඉතින් කූලින් පෑඩ් එකක් වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්තම් ඉතින් හොඳ වැඩේ තමයි මේ පොඩ්ඩක් බලන එක අර මේ CPU ගොඩක් පරණ ලැප්ටොප් එක අර දූවිලි හැම අස්සට ගිහලා තියෙනද කියලා පොඩ්ඩක් බලුවනම් හොඳයි.
සමහරවිට වෙන්ටිලේෂන් නැති වෙන්න පුළුවන් නේ. මොකද ගොඩක් වෙලාවට මේ බලන්න ඕනේ දැන් තමයි ඇඳවල උඩ තියලා
තියන් ඉන්නවා නම් සිරාවට. මේක ලොකු ප්‍රශ්නයක්.
මොකද සමහර ලැප්ටොප්ස් වල වෙන්ට් සදලා තියෙන්නේ යටින්. මම දන්නේ මොන හේතුව නිසාද කියලා.
හුලං එන්නේ එතකොට යට පැත්තෙන්.
හැබැයි දැන් අලුත් ඒවා ගොඩක පැත්තෙන් තියෙනවා නේද වෙන්ට්.
ඔව්.
ඒක සෑහෙන හොඳයි. ඒත් එකම කරන්න පුළුවන් දේ තමයි කලින් කිව්වා වගේ මේ කූලින් පෑඩ් එකක් ගන්න. eBay එකේ සෑහෙන අඩුවට තියෙනවා. ඩොලර් 2 1 2 ඉඳන් වගේම තියෙනවා නේ.
ඔව්. මීට අමතරව ඉතින් අර මේ අදාළ නැති නිවුස් එකකුත් තියෙනවා. මේ Top Gear කියන එක මම හිතන්නේ කට්ටියෙන් බලලා නැති මේ දැනට ප්‍රසිද්ධම මේ කාර් ෂෝ එකක්. හැබැයි Discovery Turbo එකෙත් පෙන්වන අර Gong 5th Gear එක මම නම් හිතාගන්න බෑ Top Gear එක පෙන්වන්න නැති කියලා. Top Gear කියන්නේ BBC UK වල මේ ගහන කා පිළිබඳ යන වැඩසටහනක්. මම හිතන්නේ මේක මේ අර ජෙරමි ක්ලාක්සන් තමයි මේක මේ ප්‍රධාන හොස්ට් ඇටිට ඉන්නේ. ඇමරිකාවේ තියෙන මේ Tom Tom කියලා අර මේ හදන මේ GPS ඩිවයිස් එකක් ඇත්තටම මේ maps වැඩ කරන. ඒකත් එක්ක දෙගොල්ලෝ පොඩි සම්බන්ධතාවයක් හදාගෙන තියෙන Tom Tom නුයි Top Gear උයි. මම හිතන් ජෙරමි ළඟදී බණී ඕක ගැන බලලා මොකක් හරි එකක් නේද? ඔය අමතරම් පොඩි නිවුස් එකක් ආවා මේ දැන් අපි මේකක් ගැන කතා කරමු. දැන් මේ ඩයලොග් වගේ සමාගම් වලින් දැන් ගොඩක් පටන් අරන් තියෙනවා මේ GPS navigation ප්‍රොමෝට් කරන්න.
ලංකාවේ හදන තිබ්බනේ සිංහලෙනුත් මං හිතන්නේ මේ සිස්ටම් එකක් හදලා
තිබ්බා මන්ද ඒක සලා එන්ටර්ප්‍රයිසස් වලින් හදලා තිච්ච එක නේද?
ඔව්.
ඒක තමයි වමට හැරෙන් දාගන්න. ඒ වුණාට දැන් මම අර මේ Google මේ කවුද ඩයලොග් ලා දෙන මොකද Android app එක ඩවුන්ලෝඩ් කරන් බැලුවා. ඒක පාවිච්චි කරනට වඩා හොඳයි. වහකන කිසිම user friendly ගතියක් නැහැ. මාර slow stuck වෙනවා.
ඊට වඩා හොඳයි මේ පුවහනේ පැත්තකින් අයින් කරලා Google Maps open කරලා පාර බලා ගන්න එක
නෑනේ. Google Maps වල ඇත්තටම තිල්ල දැන් අද උදාහරණයක් ගත්තොත් අද අපි මලගෙදර ගියා තිල්න.
හා
අපේ කලින්ගේ එක්කෙන අපිට එවල් තිබ ලොකේෂන් එක මොකක්ද කියලා ලොකේෂන් අයිඩියක් Google Map එකෙන් අපිට ඊමේල් කරලා තිබ්බා. අපි ඒ ලොකේෂන් අයිඩිය එක ඕපන් කරා. අපි ඒ වෙලාව හිටියේ යන්නෝන් කිරිබත්ගොඩට පොඩ්ඩක් එහා අතුරු පාරවල් ගොඩක් අස්සෙන් යන්න ඕනේ. අපි කැලණි පාලම හරියට කරේ අර ලොකේෂන් එක අරගත්තා. ඕපන් කරලා කිව්වා Google Maps වලට get driving direction කියලා from my location to this location කියලා. ටක් ගාලා map එකේ යා ලොකේෂන් එක පෙන්නවා. අපි ෆෝන් එක පැත්තකට හරවලා අර drive කරන එක්කෙනා dash එකේ උඩින් තියාගත්තා. Google Maps වලින් අපි හොයාගෙන හරියටම තැන්නට ගියා. මොකද Google Maps වලත් navigation එහෙම්ම තියෙන එක වෙනසර ඉස්සරහින් බඹට හැරෙන දකුණට හැරෙන කියලා කියන්නේ නැති එක විතරයි වෙන්නේ.
Turn by turn
turn by turn navigation නේ. ඒ කියන්නේ voice navigation එක නෑ. ඒ වුණාට අර screen එක හොඳට පේනවා, ඉන්න තැන පේනවා, හරියට හැරෙන්න ඕන තැන පේනවා. අනික ඔය හැමෝගෙම maps වලට වඩා Google Maps වල වටිනාකම තමයි තියෙන්නේ. හැමතිස්සෙම මේක update වෙනවා map එක. ඔව්.
සෑහෙන detail තියෙනවා.
සෑහෙන detail තියෙනවා. අතුරු පාරවල්, කැලේ පාරවල්, අසු පාරවල් ලෝන් එකක් තියෙනවා. ඔය දැන් dialog දසා නිතයි දෙන map එච්චර update වෙන්නේ නැහැ. ඔය හරියට ඇත්තෙත් නැහැ. දැන් උදාහරණයක් ගමු. දැන් මේ ළඟ කිදි ඉඳන් ආයි කොළඹ one way තියෙනවා වෙනස් කරා. දැන් උදාහරණයක් ගත්තොත් අපි ආවොත් එහෙම නිදා චතුරස්‍රයේ පැත්තට ආවොත් එහෙම සිනමන් පැත්ත, ඒ කියන්නේ town hall පැත්තේ ඉඳන් දැන් හරවන්න බෑ සෙන්ට් බ්‍රිජට් එකේ අර වම් පැත්තට හරවන්න බෑ. දැන් කෙලින් එන්න ඕනේ. ඉස්සෙල්ලා විදහාස චතුරස්‍රයේ පැත්තට යන පාර වන් වේ තිබ්බේ කෙලින් මේ සිනමන් ග්‍රෑන්ඩ් සිනම, ඒ කියන්නේ කුරුඳුවත්ත පැත්තට එන්න. දැන් කුරුඳුවත්ත පැත්තේ ඉඳන් විදහාස චතුරස්‍රයේ පැත්තට යන පුළා අනිත් පැත්තට එන්න බෑ. ඉතින් ඔය වගේ වන් වේ කරපුවා. දැන් අද මං Google Map එකේ බලනකොට ඒව හදලා.
ඔව්. මමත් ගියස තේ වෙලාවම කාලෙක මම දැක්ක හදලා තියෙනවා.
ඔව්. ඉතින් ඒ කියන්නේ ට්‍රැෆික් අප්ඩේ ඒව එච්චර ගොක්මට් අප්ඩේට් වෙනවා. නමුත් ඔය සලාලාගේ කාගේ ගත්තත් ඒ මැප් එකට එකක් තමයි ලොකු ගාණක් අපි වියදම් කරලා ඒගොල්ලන්ට සල්ලි ලොකු ගාණක් දෙන්න ඕනේ. නමුත් අපි අප්ඩේට් එකක් ගන්න ගියත් ඒගොල්ලෝ ඒකට අපෙන් සල්ලි ගන්නවා. අපිට නොමිලේ දෙන්නේ නැහැ. ඉතින් ඊට වඩා මේ වගේ සාර්ථක මැප් එකක් තියෙනකොට අනික ඕන ෆෝන් එක හරියට වැඩ කරනවා. මොකද මේ ඇත්තටම දැන් එක දවසක් රංගයි මායි හොයාගන්න බැරි තැනක දෙහිවල අර ඇලක් අස්සෙන් තියෙන තැනකට එක්කෙනෙක් ගේක නම, ඒ කියන්නේ පාරේ නම විතරයි කිව්වේ. අපි කරේ ඉතනින්නම් පාරේ නම හොයලා ඩිරෙක්ෂන් කියලා ගහුම ඇල අස්සෙන් ගිහිල්ලා එන්න කැලෑ පාරක්ද අපි දෙන්න බැලුවා. දැන් යනකොට මේ පාර කොහොමද මේ මැප් එක සමහර පාරවල්ල මේ වාහනයක් යන්නත් බෑ. ඒ කියන්නේ වාහන දෙකක් මාරු වෙන බැරි තරම් පාරවල් වුණත් මැප් එකේ පෙන්න මේ පාරෙන් ගියහකේ මේ පාරෙන් ගියහ කියලා. ඒක නම් කියලම් වැඩක් නැහැ. ඒ වුණාට දැන් Google මං අර ඩයලොග් ළඟ මැප් එක අරන් දාලා බැලුවා. මෙලෝ රහක් නැහැ. හරි ලෝඩ් වෙන මාරලා ගියා. ඊට පස්සේ රෙස්පොන්ස් එන මොඩේ දැන් හිට මෙට දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම Nexus S එකක් වගේ පාවිච්චි කරනවා නම් තියලා මේකේ 3D view එකකුත් තියෙනවා. ඒ කියන්නේ මට පාර නිකන් අපි ඩ්‍රයිව් කරන විදිහ නම් පේනවා. මෙහෙම හැරිලා පේනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අනික ඕනෙක කෙනෙක්ට මේ Google Map Maker අර දැන් අපේ අකීල් කියන වගේ chat room එකේ map maker එකට ගිහිල්ලා දැන් මගේ Google Tracks කියලා තියෙනවා. මම Google Track එක දාගෙන පාරක ගිහිල්ලා මට මේ Google Tracks එක තියෙන කෙලින්ම මාරු කරන්න පුළුවන් මට මේ මැප් එකට. දැන් තිල්ලනවා මම පෙන්නොත් මේකේ මේ තියෙනවා. දැන් මං ගියේ එකේ මේ ඇඳගත් එක.
ඔව්.
මේක මට කෙලින්ම මගේ මැප් එක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්.
ඔව්.
ට්‍රාන්ස්ෆර් කළා මට ඊට පස්සේ මේක මැප් එකේ ඇඳලා මේ පාරට නම දාලා ඔක්කොම ඩීටේල් ටික දාලා අප්ඩේට් කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ කමියුනිටි එකක් ගොඩක් ඩ්‍රිවන් වෙනකොට මේ වගේ මේ කම්පැනික් දාපාරස් දෙනෙත් තියාගෙන කරන එක සහ අනික Apple ක්වොලිටි එක ගන්න මට නම් කියන්න දෙයක් නෑ. මොකද
මට Android වලට මාරු වෙන්න තවත් එක හේතුවක් නේද? මොකද iPhone එකේ මට ඔය ඔප්ෂන් එක කියන්නේ map එක බලන්න පුළුවන්. හැබැයි directions
දෙන්නේ
නෑ, free එකක් නෑ.
හැබැයි තිල්න iPhone 4 එක ගත්තොත් directions පෙන්වනවා.
හා
මම දන්නේ මොක මොන හේතුවක් නිසාද කියලා 3GS එකේ 3G එකේ පෙන්වන්නේ නෑ.
හා
ඒ කියන්නේ navigation පෙන්නවා මේ හොඳට. දැන් එක දවසකුත් දැන් මම ගෑන්ලම එනකොට මේ මාර්ගම ට්‍රැෆික් එකක් තියලා අපි දෙන්න එතන ටක් ගාලා ගහලා බල මෙතන ඉඳන් යන්න ලේසිම කොහොමද පිළියන්දල්ට කියලා. එතකොට අතුරු පාරක් එහෙම අසුමුල් වලින් පෙන්න අපි කවදක්වත් දැන් නැති පාරක් යනකොට ගිහාම හරියට දැන්ට යන්න පුළුවන් උනේ.
ඔව් පාරවල් ඔක්කොම පෙන්වන එක හරි කාලින්. හැබැයි
ඔව්
Android වල වගේ අර turn by turn
පින්නන්නේ. දැන් අනිත් එක දැන් තග්ගාලේ මේක මාරු කරගන්නත් පුළුවන්. මං හිතුවා පාර වැරදුනා කියලා. මට කියනවල මෙතන ඉඳන් පෙන්වන්න කියලා. ඒ වගේ ගොඩක් වෙනම මේ මාරම ඇඩ්වාන්ස් Google Maps නම් මං හිතන්නේ කවුරුත් මේ ලංකාවේ එක සමාගමකටවත් මේ Google Maps එක නම් තව ටික දවසකින් compete කරන්න හම්බ වෙයි කියලා. මොකද ඊට වඩා හොඳයි මං නම් හිතන්නේ ওই සමාගම වලට Google Maps එක එක්කවෙලා.
ඔව් Google Maps API එක පාවිච්චි කරන ප්‍රශ්නයක් නැහැ.
ඔව් අනික මේ information ගත්තත් ඒගොල්ලන්ගේ වටට ගොඩක් information තියෙනවා. ඒ කියන්නේ
ගොඩක් දැන් software company හිටන් calling මේ map එකේ update වෙලා තියෙනවා.
ඔව් companies තියෙනවා. එතකොට කඩ තියෙනවා. කොහොමද ටික තියෙනවනේ. දැන් මේක Foursquare වගේ දැන් අපි දැන් Google latitude පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් latitude ගත්තොත් Foursquare වලට අතට update. latitude එකේ හැමතැස්සෙම කොහේ හරි ගිහිල්ලා latitude open කරොත් ඒ තියෙනවට තියෙන කඩ ටිකයි ඔක්කොම ටික පෙන්වනවා. මේ ඉතින් ඒක නිසා මම හිතන්නේ Google Maps පාවිච්චි කරනවා නම් කවුරු හරි පාවිච්චි කරලා බලන්න ඒක ඔය කොයි එකටත් වඩා මාර සාර්ථකයි. මොකද මේ දැන් ඒගොල්ලෝ මේ Windows Mobile දැන් Windows Phone එකට මම පාවිච්චි කරලා බැලුවා. ඒකත් ඇත්තටම මේ ගොඩක් හොඳයි. ඉතින් ගන්නව නම් Android Phone එකක් ගන්න, නැත්නම් Galaxy අර Tab එකක් ගන්න පොඩි එකක්. එකක් තමයි තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඔය හැමෝම නැවිගේටර් දිනේව Windows CE තමයි තියෙන්නේ. ඒවා සත පහකට වැඩකුත් නැහැ. අරක dual purpose data දැන් ගොඩක් අය කියයි හරි හරි ඉතින් GPS එකට data ඕනේ නැහැ නේ මේක data නැතුව වැඩ කරනවා නේ කියලා. නෑ Google Maps වල දැන් offline mode එකක් තියෙනවා. කොහරි යනවා නම් ඒ හරි data නැත්තම් map එක download කරලා
cache කරගෙන යන්න
cache කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රශ්න දැන් අනික අර මං කලින් කිව්වා වගේ ඔය දැන් එක එක්කිනා දෙන ඒවැ ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලන්ගේ map වලට update වලට සල්ලි ගන්න. මුලින් high කරන්න ගියාම 50,000 60,000 කියන ඉන්ඩෑෂ් වගේ set එකක් high කරනවා නะ. පොඩි device එකක් ගත්තා 35,000 විතර කියනවා. ඉතින් ඒ වෙලාවේ ඒක ගත්තා නම් Google Map එකක් මේ mobile Android phone එකක් Tamanට හොඳ phone එකකුත් තියෙනවා. කා යන යන තැන ඒක වැඩත් කරනවා. map එකත් හරියට දිනවා. ඒක ඕන වෙලාවක update උත් වෙනවා. සල්ලි යන්නෙත් නෑ. කාටක සල්ලි දීලා නැත්නම් තමන්ට ෆෝන් එකක් තියෙනවා. ඕන්නෙත් දාට වේග විකුණලා දාලා වෙන ෆෝන් එකක් හරි ගන්න පුළුවන්. කා චාර්ජර් එකක් ගන්න විතරයි අවශ්‍ය ඇත්තට.
ගොඩක් වෙලාවට කලින් දැන් ලංකාවේ නම් මේ වාහනේ යන්න පුළුවන් හැමතැනම ඩේටා තියෙනවානේ.
ඔව්. වාහනේ යන්න පුළුවන් හැමතැනම ඩේටා තියෙනවා. වාහනේ යන්න බැරි තැනුත් පාරවල් තියෙනවා Google. මොකද දැන් ඔය හැමෝම මේ ඔය මේ ගොඩක් අය ඒගොල්ලන්ගේ maps කිව්වට ඔය road A B grade roads විතරයි තියෙන අර by road නෑ, අසුමුළු වලින් යන පාරවල් නෑ. ඒ වගේ පොඩි පොඩි පාරවල් දැන් උදාහරණ ගත්තත් අපේ ගෙදරට යන පාරෝ එක map එකක්වත් නෑ. අපේ ගෙදර කැලේ එකක් නෙමෙයිනේ තියෙන්නේ. කැලේ එක තමයි තියෙන්නේ. එච්චරම කැලේ එක නෙමෙයි. ඒ පාරක් තියෙන උදා හොඳටම ගත්තත් අපේ ඔෆිස් එක හස්ත කිලේන කළුතරත්, කළුතරින් දනොත් තව දුර යන්න ඕනේ. උන්ගේ ගෙදරට යන පාරත් Google map එකේ තියෙනවා. අර එක හැරෙන පාරවක්වත් අඩු ගානේ නැහැ අර අර නැවිගේෂන්ස් වල. අනිත් එක දැන් උදාහරණ ගත්ත දැන් ඔයාට නැවියක් තියෙනවා කියමු තිල්ල. අපේ ගෙදෙට්ට එන හැටි මට ඔයාට කියන්න ක්‍රමයක් නැහැනේ. ලොක මොකද GPS කෝඩිනේස් දෙන්නේ මෙතෙන්ට එන්න කියලා. ඔයාට තිල්න ලැගේ කියලා හෝ දැන් මට කාල තිල්න ලැගේ කියලා හොයලෙන්න බෑනේ. තිල්නට මුලන් ගෙදර ගිහිල්ලා මට Google map එකේ ලොකේෂන් එක ගත්තා ලින්ක් එක මේල් කරා.
ගොඩක් කලාර කාලින් ගේ එක මේ ඒක ආවහම සේව් වෙනවත් එක Google contacts වල නේද?
ඔව් Google contact වලට තිල්නගේ location එක නම මම තිල්නගේ address book එකෙන් ගත්තා තිල්නව click කරා. මෙතෙන් තිල්න ලැගේ දෙට්ට යන්න කිව්වගම් Google map එකේ තිල්න ලැගේ දෙට්ට යන පාර පෙන්නනවා. දැන් උදාහරණ ගත්තා අද මලගෙදරත් එහෙමනේ. කලින් එක්කෙනෙක් ගියා ඒ location එකේ තන record මෙයා location point එකක් ගත්තා. location point එක මට mail කරා. මට නෙමෙයි අතර office එක ඔක්කොටම mail කරලා තිබ්බා. ඒගොල්ලෝ phone එක on කරා. ආ ගියා. දැන් ඕක GPS navigate එක කරන්න බෑනේ. හරි. දැන් මම Kargil's එකක් හොයනවා කියමු. මට කාගිල්ස් එක හෝ මේ තියෙන තැන හරියටම එන්ටර් කරලා නැත්තම් නෑනේ.
ඔව්.
ඒ වගේ දේවල් මට කරන්න බෑනේ. ඉතින් අර වගේ එකක් ගත්තොත් රියල් ටයිම් ඩේටා නිසා මම හිතන්නේ ඒක නම් කොච්චර කරත් කවුරු මොනා කිව්වත් මොකද මේ අපි මේ ඒක නම් තාම Google Maps කවුරුරේ පාවිච්චි කරලා බලන්න කවුරුරේ මේ පිළිබඳ මාත් එක්ක තර්කයක් දානවා නම් ওই ඩිවයිස් එකේ මම Google Maps එක අරගෙන යන්නම්. ওই ටික කරලා බලමු ওই ඩිවයිස් එකේ මැප් එකේ කෝක දිනන්නේ කියලා හොයලා
බලමු. චැලෙන්ජ් ඇක්සෙප්ට්.
චැලෙන්ජ් එකක් තියෙනවා. ඔන්න කැමති නම් ඕන සමාගමක් මාත් එක්ක කතා කරන්න මම Google Maps වලින් හොයන් යනවා. ඕගොල්ලන්ගේ ඔය මැප් zone එකකින් පෙන්වන ඒවාට වඩා. මං කියන තැන ඕගොල්ලෝ යන්න ඕන ඕගොල්ලෝ කියන තැන මං යන්න ඕන ওই මැප් එකෙන්. කැමති නම් ඔන්න චැලෙන්ජ් එක. ප්‍රශ්නෙකට යමු නේද? දැන් උදාහරණයක් ගමු මලින්තලයා ගෙදර යන්න ඕනේ. මලින්තලයා ගෙදර මොකේ තියෙන්නේ මැප් එකේ? හැබැයි මලින්තට ෆෝන් එකක් තියෙනවා. මලින්තට GPS තියෙනවා. ෆෝන් එකෙන් ටග් ගාලා ලොකේෂන් එක මට මේල් කරන්න. මට මලින්තලයා ගෙදරට ගියාගේ.
මලින්ත ගෙදර කොච්චර කැලේද කියනවා. මලින්තත් මැප් එක බලාගෙන යන්නේ. මලින්තට හොයාගන්න බැහැ මලින්ත ගෙදර.
මලින්ත Google Map බලලා තමයි මලින්තලයා ගෙදර. අන්න ඒ ගන්නට ඉතින් එහෙම යන්න පුළුවන් නම් අන්න එච්චරයි. මේ මට ඔය අතර පොඩි මේ වැඩක් නැති කතාවක් මතක් වුණා. මේ ඩයලොග් මේ සමාගමට අපහසක් කිරීමක් නෙමෙයි මේ ඩයලොග් සහ සොෆ්ට්වෙයාර් එකක් අවකල මොකක්ද දෙකක් ලොන්ච් කරා නේද?
මගේ තේරුවා නැහැ නේද?
කෝ ඒ Google මොකක්ද Dell Slate නේද? Slate එකෙත් අර පරණ
මම හිතන්නේ ඒක කට්ටිය කතා කරලා මේ නිකන් බෙදලා දීලා තිබ්බනේ. මලින්දරත් එක්ක හම්බෙලා
ඒක නියම සීන් එක කියන්නේ මේ ඒක මේ discontinued කරපකම් මොකටද මේ ලංකාවෙන් ලොන්ච් කරේ කියලා. අනේ මන්ද ඒක නะ අර ලොල් ෆේල් බ්ලොග් එකකට දාන්න ඕන එකක්. ඒක නිකන් මට මතක් වෙච්ච ඉඳන් ගියේ මඩ ගැසීමක් නොව ඒක දැන ගැනීම නිසා. මොකද මං ඩයලොග් සයිට් එකේ මේ ළඟදී ගිහිල්ලා ඔක මතක් කළා බැලුවා. ඒ ඩයලොග් සයිට් එකේ නෑ ෆෝන් එක. ප්‍රශ්නෙකට යනවාද මොකද කරන්නේ? රංගබඩ චැට් එකේ පොඩි කතාවක් කියන මේ අර 8.42 GHz වලට AMD ලා වර්ල්ඩ් රෙකෝඩ් එකක් AMD FX ප්‍රොසෙසර් එකක් අර ඕක්ලොක් කරානේ.
ඔව්
ඒ ගැන තිල්න දැක්කද රිවිව් එක?
ආ මන් දැක්ක.
අපි පොඩ්ඩක් කට්ටියට කියමුනේ, මොකද මේ ඕවර්ක්ලොකින් ගැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ නේද? සාමාන්‍ය CPU එකක් හැදුවාම ඒක මොකද ඕකල පොඩ්ඩක් කියමුකෝ තිල්න කට්ටියට නිකන්.
ඕවර්ක්ලොක් කරනකින් කරන්නේ වෝල්ටේජ් එක දෙන වෝල්ටේජ් එක මාරු කරලා ප්‍රොසෙසර් එකේ උපරිම පර්ෆෝමන්ස් ගන්න එක නේ.
ඇත්තටම උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු අපිට 3 GHz ප්‍රොසෙසර් එකක් තියෙනවා නම් මේ ප්‍රොසෙසර් එකේ ඉන්ටර්නල් ක්ලොක් එකෙන් තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රොසෙසර් එකේ මෙගාහර්ට් මල්ටිප්ලයි කරන්නේ. බස් ස්පීඩ් එක වැඩි කිරීම ක්ලොක් එක ගත්තාම දැන් උදාහරණයක් ගෙන ඉක්වල් CPU කෝ ස්පීඩ් එක. එතකොට කෝ එකට වෝල්ටේජස් වගේ යන තිල්න කිව්වා වගේම එතකොට ගොඩක් අයට කරන්නේ මේ වෝල්ටේජ් එක පොඩ්ඩක් වැඩි කරලා ක්ලොක් එක පොඩ්ඩක් වැඩි කරනවා. එතකොට අර මල්ටිප්ලෙක්සර් එක වැඩි කරනාම CPU එකේ ස්පීඩ් එක එන්න වැඩි වෙනවා. ඉතින් මේ CPU එකේ කෝ ස්පීඩ් වැඩි වෙන වෝල්ටේජ් ඕනේ. එතකොට අර තිල්න කිව්වා වගේ වෝල්ටේජ් වැඩි වෙනවා. ඉතින්
එතකොට ඒත් එක්කම හීට් එක ගැනත් හිතන්න.
ගොඩක් වෙලාට එන්නේ ඕවර්ක්ලොක් කරපු ගමන් මේවා හීට් වෙනවා. එතකොට මෙමරි ගොඩක් සපෝට් කරන්නේ නැව ඕවර්ක්ලොකින් වලට. මොකද බස් ස්පීඩ් වෙනු නම් මෙමරි වැඩ කරන ස්පීඩ් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාට ওই ඔක්කොම එකහු කරලා මේ කරාම AMD කට්ටිය මේක ඇත්තටම මේ අර නයිට්‍රජන් දාලා තමයි කූල් කරලා තිබ්බේ ප්‍රොසෙසර් එක නේද?
ඔව්.
නයිට්‍රජන් කියන්නේ
ලිකුවිඩ් නයිට්‍රජන්.
ලිකුවිඩ් නයිට්‍රජන් දාලා ලෝකේ ඒ කියන්නේ දැනට තියෙන සීතලම ද්‍රව්‍ය තමයි නේ. අතක් දාලා ගත්තොත් එහෙම ටක් ගාලා කුඩු කරලා දාන්න පුළුවන්. ඒ ගානටම සීතල වෙනවා. මයිනස් කීයද ලිකුවිඩ් නයිට්‍රජන්? ඩීප්ස්.
Good morning.
අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ SLI කියන්නේ මොකද්ද කියලා. මම හිතන්නේ ඒ ගැන අපි සෑහෙන කතා කරලා තියෙනවා. SLI කියන්නේ Nvidia සමාගමෙන් හදපු විජය කාඩ් දෙකක් එකපාර පාවිච්චි කරන්න මේ හදපු සිස්ටම් එක. අතර මේක මදබෝඩ් එකේ සපෝට් එක අවශ්‍යයි. මදබෝඩ් එකේ තියෙනවා PCI Express slot එක.
ලිකුවිඩ් නයිට්‍රජන් කියන්නේ -346 ෆැරන්හයිට්. මල පයින්. එච්චර ගානකට පුළුවන් සෙල්සියස් අංශයක් ගත්තොත් -160 නා 196. ෆූ. හරි තිල්නට අවස්ථා. සෝරි මැද්දෙන් පැන්නට.
SLI එක කරන්නේ VGA card NVIDIA VGA card දෙකක් SLI කේබල් එකකින් සම්බන්ධ කරලා එක VGA card එක ප්‍රොෆෝමන්ස් එක වගේ දෙගුණයක් ප්‍රොෆෝමන්ස්
ගන්නවා. ඔව් SLI කියලා කියන්නේ අතන VGA card දෙකක graphic processor unit ඒ කියන්නේ GPUs දෙක එකහු කරගන්න එක. ඒ කියන්නේ graphical process devices දෙක එකහු කරලා double speed කරනවා. ඒ කියන්නේ මේ අතර තිල්ල මේ අපිට ගිය සතිය පොඩි ප්‍රශ්නයක් ආව මේ අර ෂේඩ පික්සල් ෆ්‍රීකවෙන්සි එක සහ කෝ ෆ්‍රීකවෙන්සි එක කියන්නේ මොකද්ද, ඒකෙන් දෙකේ වෙනස මොකද්ද කියලා අහලා තිබ්බා. ඉතින් දන්නවද
ඒ දෙකම අතරම මේ ග්‍රැෆික් ඔය චිප් හදන කට්ටිය දාන ෆීචර්ස් ෂේඩ වර්ෂන් උදාහරණයක් ගත්තොත් එහෙම ෂේඩ වර්ෂන් 2 එක අවශ්‍යයි කියලා ආවා. මේ එයාරෝ තීම් එකේ අපේ වින්ඩෝස් වල තියෙන එයාරෝ තීම් කියලා ආවේ ටිකක් ග්ලාස් ඉෆෙක්ට් එක වැඩි කරලා ට්‍රාන්ස්පරන්ට් වින්ඩෝස් දාලා ඒ ආපු තීම් එකට ෂෙඩ වර්ෂන් 2 එක අවශ්‍යයි කියලා වනේ කලින්ද?
ඔව් මම හරියට දන්නේ නැති හින්දා ඉතින් මම නිකන් දන්න විදිහට උත්තරයක් දුන්නා. මොකද මේ සමහර GPU වල ෂෙඩ වර්ෂන්ස් දෙක එක සමානයි, සමහර ඒවා වෙනස් නිසා. ප්‍රශ්නයකට යනවද නැත්නම් තවත් එකකට යනවද? නිවුස් කියනවද? ඩීප්ස් නිද්දෙන් නැගිට ඕනවද?
දැන් ඒරවල් කරලා ඉවර ඒරවලුත් ඉවර නිසා ගොඩක් කට්ටිය අපෙන් අහලා තිබුණ නේද මේ කම්පියුටර් සයිට් එකකින් සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් වලින් වගේ ඉස්සරහට යනවා නම් මොනවද කරන්න ඕනි කෝසස් කියලා. දැන් චැට් එකෙත් එක්කෙනෙක් අහනවා බිට් කෝස් එක ගැන එහෙම මොකද හිතන්නේ කියලා. අධ්‍යාපනය සම්බන්ධයෙන් මොකද්ද කාලින් ගයට එහෙම දෙන්න තියෙන මේ
ඒ ලෙවල් ඉවරනයි ඉතින් ඩිග්‍රියක් කරගන්න උත්සාහ කරන එක තමයි හොඳම වැඩේ. අය අතර ඉතින් අර ගෙදර ඉන්නවා නම් ඉතින් බිට් නම් ඉතින් ටිකක් කල් යන ඉඳ බිට් කරන්න අමාරුනේ. සාමාන්‍යයෙන් අර පිළිගත් සහතික කියලා කියන්නේ Microsoft exam එකක් නැත්නම් Cisco ලගේ CCNP වගේ එකක් නැත්නම් IT ලගේ network plus හරි hardware plus වගේ ඒ plus certification එක. ඒ වගේ දෙයක් කරන්න බලන්න මං හිතන්නේ ගොඩක් දුරට වටිනවා. නිකන් ඔය කොහේ හරි කියලා Java certificate අරගෙන ලිප්පොක් කියලා ගන්න වටලා අර වගේ ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේෂන් එකක් අඩු ගන්න අපි හිතමු Windows 7 වලට Microsoft සර්ටිෆිකේට් එකක් තියෙන ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට ඉන්ස්ටලේෂන් ඒ වනත මැනේජින් යූසර්ස් ලට MCTS වගේ ඒවා ඒ වගේ සර්ටිෆිකේෂන්ස් හදා ගන්න පුළුවන් නම් ඒවා ප්‍රොෆෙෂනලි රෙකග්නයිසබල් සර්ටිෆිකේට් ඔය Java කඩවල ගන්න සර්ටිෆිකේට් වගේ ඒවා ඔය කියන තැන් කිසි දෙනක පිළිගැනීමක් ලැබෙන වටලා අරවා ගොඩාක් ඉහළින් පිළිගැනීම් තියෙන නිසා
අන්දරමගාලික අපිට පුළුවන්
ඔය කෝක කරත් වැඩන්නේ ඩිග්‍රියක් කරන්නේ නැත්තම්. එහෙම ඒ කියන්නේ බැරි වෙලාවකත් ඒ ලෙවල් වලට ලකුණු අඩු වෙලා කැම්පස් යන්න බැරි වුණා නම් බිට් වගේ එකක් කරනවා නම් ගොඩක් හොඳයි.
මම හිතන්නේ මේ තව පොඩි අදහස තමයි මේ ඒ ගැන අපේ Google group එකෙන් අහනකනේ. මොකද ගොඩක් experience තියෙන කට්ටිය හැම කෝස් එකම වගේ කරපු කට්ටිය ඉන්න Google group එකේ.
ඔව් ඔයාලට ඉතින් අපිට එක කතා Google group එකට ගිහිල්ලා පොඩි message එකක් දැම්මම නැත්නම් Facebook group එකේ පොඩ්ඩක් දැම්මනම් පුළුවන් බලාගන්න.
අපි උත්සාහ කරමු කාලින්ග මේ ඉදිරියේදී මේ يعني එක එක field එකේ ඉන්න ටිකක් ඉහළින් ඉන්න professionals ලා ගෙන් විස්තර දැනගෙන
ඔව්
ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන මේ අලුත් කට්ටියව දැනුවත් කරන්න නේද?
ඔව්.
ඒ වගේ මේ සම්බන්ධයෙන් තව ප්‍රශ්නයක් කරලා තියෙන SMS එකක් අපේ යාළුවෙක් BSc in software development එකේ BSc software engineering අතර වෙනස මොකක්ද කියලා.
ඉංජිනේරින් එක උඩින් තියෙන එකක් software development කියන එක පහළින් තියෙන එකක්. ඒ ඇද්ද නැත්නම් ඊට වඩා detail ඕනේ. සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් කියලා කිව්වොත් ඇත්තටම ප්‍රෝග්‍රෑමින් සයිඩ් එක තමයි ගොඩක් වෙලාවට කව වෙන්නේ. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් කෝඩින් කරන දේවල්. එතකොට සොෆ්ට්වෙයාර් එකක රිකුවර්මන්ට් ආවම ඒක බලන එක. ඉංජිනේරින් කියලා කියන්නේ සොෆ්ට්වෙයාර් රිකුවර්මන්ට් එකේ ඉඳන් ඩිප්ලොයිමන්ට්, ප්‍රොජෙක්ට් මැනේජර්, සිස්ටම් ඩිසයින්, ඩෙවලොප්මන්ට්, ඉම්ප්ලිමෙන්ටේෂන්, ඩිප්ලොයිමන්ට් ඔයගේ ඔක්කොම වගේ කව වෙන එක. ඉතින් හැමදෙසෙම ඉංජිනේරින් වගේ එක කරන එක හොඳයි අර සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් වගේ එකක් කරනවට වඩා. තව ප්‍රශ්න වලට යනවද නැත්නම් තව විනාඩි 5ක් විතර බොරු කියනවද මොකද කරන්නේ?
මිලාපෙන් ප්‍රශ්නයක් අහලා දෙනවා කලින් ගේ RAM සම්බන්ධ ඇත්තරම එක මේ RAM high කරන අපේ අමිල අහලා තියෙන කලින් එයා RAM කාඩ් දෙකක් අරන් high කරාලු. ඒව high කරනකොට මේ ටිකක් slot එකට තද කරත් ඒක හරියටම ඒ කියන්නේ දෙපැත්තෙන්ම එක විදිහට ඇතුළට press උන්නේ නැහැලු. ඒක නිසා එයා එක පැත්තකට ලොක් එක දාලා ඊට පස්සේ ආපහු අනිත් පැත්තට ලොක් එක දැම්මහලු එහෙම කරාට ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා මම හිතන්නේ. ඉතින්
එහෙමනම් ප්‍රශ්නේ නැහැ. ලොක් දෙක වැටුණා නම්
ඔව්
ලොක් දෙක වැටුනේ නැත්නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ලොක් දෙක වැටුණා නම් ගැටලුවක් වෙන්නේ නැහැ.
ඔව්
ගොඩක් වෙලාද RAM දානකොට පොඩ්ඩක් බලන අර notch එක එහෙම අර RAM වල පොඩි කට්ටයක් තියෙනවනේ. ඒ කට් එක හරියට තියලා තද වගේ තද කරන්න අනික motherboard එක ගොඩාක්ම පල්ලෙහාට තද කරන්න ඕන. මොකද motherboard එක bend වුණොත් සමහරවිට අර මේ damage වෙන්න පුළුවන්.
ඔව් තද කරන්න කලින් එතෙන්ට අර තියලා බලන්න බලන්න නේද කට්ටේට සෙට් වෙනවද කියලා මේ RAM එකේ හරි පැත්ත.
ඩිෂාන් කියනවා මේ ගොඩක් වෙලාවට Google Map වල මේ ඒගොල්ලන්ගේ මේ Google තියනවලු ICC yard එකක්. ඒක දැන් අවුරුදු මේ 5කට ඉතර කලින් ගලවලලු. ඩිෂාන් ඒකට තමයි අර මේ mapmaker.google.com කියලා තියෙන. ඔය වගේ නැති දෙයක් දැක්කනම් ඒක කෙලින්ම Google ලට report කරලා ඒක අයින් කරන්න පුළුවන්. මොකද Google Maps කියලා කියන්නේ මේ community driven map එකක්. ඒ කියන්නේ users ලා එක්කව වෙලා map එකේ තියෙන ඒවා අයින් කරලා add කරලා හදන එකක්. එතකොට ඔයාට පුළුවන් ඒක ඔයාටම update කරලා හදන්න. ඒක තමයි මම හිතන්නේ වටිනාකම. ඒ කියන්නේ නිකන් දෙන්නත් එක හේතුවක් තමයි. මොකද ඒක හැමෝම එක්කව වෙලා කරන දෙයක් නිසා. ඊළඟ ප්‍රශ්නෙකට යනවද නැත්නම් අපි අදට නවත්තනද? එහෙනම් අපි ලබන සතියේ හම්බු වෙමුනේ 100ට. තව සතියයි තියෙන්නේ. එහෙනම් හැමෝටම සුභ සතියක්, සුභ රාත්‍රියක්. අපි ලබන සතියේ හම්බු වෙමු. එහෙනම් ආයි ටෙක් කතා වලින්. එහෙනම් ඩීප්ස් බොහොම ස්තුතියි. අපි ලබන සතියේ 100ේ ඩීප්ස් කෙනම් මූණ බලන්න අමාරුයි. අපේ මූණ වල ටික පෙන්වන්න උත්සාහ කරන්නන්නේ. එහෙනම් හැමෝටම සුභ සතියක්, සුභ රාත්‍රියක්. බොහොම ස්තුතියි.